ආනාපාන සතිය. ඒක විතරද කරන්නේ? මෛත්‍රී භාවනා කරනවා. පිළිකුල එහෙම කරන්නේ නැද්ද? පිළිකුල අසුබ සංඥාව එහෙම වඩන්නේ නැද්ද? ඈ? දෙතිස් කොමක? ඈ? බුද්ධං. බුද්ධං. අසුබේ වඩන්නේ නැද්ද? නැහැ. අසුබේට කැමති නැහැ. වඩනවා. වඩනවා. ඒ භාවනාවක් ගැන කතා කරොත් හොඳයි නේද? ආනාපාන සතිය කොහොමද කරන්නේ? හුස්ම දිහා බලන් ඉන්නවා නේද? මොකද මොකද වෙන්නේ? බලන් ඉන්නවා විතරයි. මෙතුල් වෙනවා, පිට වෙනවා. සිහියෙන් බලන්න. එතකොට සිහියෙන් බලන් ඉන්නකොට මොකද වෙන්නේ? හුස්ම තියනවාද කියලා දන්නවා නේද? හුස්ම ඉහළ යන බවක් දන්නවා, පහළ යන බවක් දන්නවා. හිත යන්නේ ඉදිහා බලන්න. නාම රූප වලට යනවා. නාම රූප කියන්නේ මොනවද? නාම රූප වලට යන්නේ කිව්වේ නාම රූප කියන්නේ මොනවද? එතකොට ඒකට යන්නේ හුස්ම දිහා බලන්නේ. වෙන අරමුණු වලට යන්නේ නේද? හුස්ම දිහා බලා ඉන්නකොට හිත එකඟ වෙනකොට අපිට මුලින්ම වෙන්නේ එහෙට මෙහෙට දුගන ගතිය අඩු වෙලා වෙන අරමුණු වලට සමාධිය වෙනවා. හිත සමාධි වෙනවා. හිත එකඟ වෙනවා නේද? ඔව්. මට පාලි වචන නැති වුණාට කමන්නේ නැහැ, සිංහලෙන් කියන්න. මේ පාලි වචන කිව්වොත් මං අහනවා ඒ මොනවද කියලා. නාම රූප වලට හිත යන්නේ නැව මං අහනවා නාම රූප කියන්නේ මොනවද? අපි මේ සරලව දැනගන්නවා. කරන්නේ. එතකොට නිකන් සිංහලෙන් කිව්වොත් වෙන වෙන අරමුණු වලට යන්නේ නැහැ, හුස්මෙම හිත තියනවා නේද? වෙන අරමුණු කියන්නේ මොනවද? අපේ හුස්මයි හිත තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? දැන් වෙ නිකන් ඉන්න වෙලාවට මොකද වෙන්නේ? පාරේ වාහන යනවා එනවා. ආයතන හය ක්‍රියා කරනවා. ආයතන හය ක්‍රියා කරනවා කියලා දන්නේ කොහමද? මොකද වෙන්නේ? රූප ඇහැට පේන රූප නේද? ඇහැට පේන එක එක ඒවා ගැන දැනගන්නවා. තව ශබ්ද ඇහෙනකොට එක එක ඒවා ගැන දැනගන්නවා. ඒ වගේ ගඳක් සුවඳක් ආවොත් ඒකෙන් දැනගන්නවා. කයට ස්පර්ශ දැනෙනකොට ඒකෙන් දැනගන්නවා නේද? මෙහෙම ඉන්න ගමන් මදුරු එක්ක ඇවුත් එහෙම ඒක දැනගන්නවා. ඊළඟට හිතටත් එක එක අරමුණු වෙන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තින්නේ අපේ ආයතන හය මොනවා වගේද? මොකක් වෙලාද තියෙන්නේ? මාරයෝ හරි. ඒ අරමුණු ගන්නවා කියන්නේ මාරයට අරමුණු. මාරයගේ තමයි ආයතන හය. මාරය ඇවිල්ලා කියනවා මේ ආයතන හය මගේ කියලා. බුදුරජාණන් වහන්සේ ඔව් කියනවා. ඔයාගේ තමයි. මේක පිළිගන්න. ඒ කියන්නේ ඒ හයින් තමයි අපිව ලෝකෙ ගෙනියන්නේ. ලෝකයට අහු කරා නේද? ලෝකෙන් එතර වෙන්න දෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකෙන් එතර වෙන විදිහක් කියලා දෙන්නේ නේද? තව ආයතන හයට කියනවා ඔවා ගිනි අරගෙන තියෙන කියලා අහලා තියෙනවා. ආයතන හය ගිනි අරන් තියෙන්නේ කියනවා. මේ තමයි ඉස්සෙම ගිනි අරන්. ඒ ගිනි අරන් කියන්නේ එහෙම කියලා තියෙනවා මම මේ සූත්‍ර වල තියෙන ඒවා කියන්නේ අහලා නැත්තම් කියන්නේ එහෙම අහලා නැහැ. තුබසක් ගිනි ගන්න කතාවද කියලා තියෙනවා. වෙනම ආයතන ගැන කියලා තියෙනවා. ආදිත්ත පරියාය සූත්‍ර කියලා. ආදිත්ත කියන්නේ ගින්න. ගින්න උපමා කරලා දේශනා කරලා තියෙනවා මේ ගිනි අරන් තියෙන්නේ කියලා. හරි. ඊවනත් මේ ඉස්සරහට
එන්නේ.
මම හුණට එහෙම යනවා හිත. මේ එතකොට ගිනි අරන් කියන ආයතන හරි. ඒක තමයි. ඇයි එහෙම කිව්වේ? අපිව දවනවා ගිනි අරන් කියන්නේ. නිවීමක් නැති නිසා. අපිට නිවන නැහැ. රහතන් වහන්සේට තමයි නිවන තියෙන්නේ නේද? අපිව පිච්චෙන. ගිනි අරන් කියන්නේ පිච්චෙන. පිච්චෙනවා කියන්නේ දුකක් දසකම්. දුකක් වෙන්න නේද? එහෙනම් හැම මොහොතෙම ආයතන අපිව දුකටපත් කරනවා. ගිනි අරන් කියන්නේ. දුකටපත් කරනවා. මට වතුර එකකුත් දෙනවද? ගිනි අරන් කියන්නේ දුකටපත් වෙන. ඒතර අපිට තේරෙනවද ආයතන අපිය දුකටපත් කරලා කියලා? ගිනි අරන් කියලා. අස්වේලා මුලා වෙලා ඉන්නා. ඉතින් අපිය දුකටපත් වෙලා කියලා දන්නවද ආයතන වැඩ කරන එක?
කලින්
නම් දන්නේ නැහැ. ඔව්. දැන් මේ මාතෘකාවට පැති දැන් කියන්නේ. දැන් තේරෙනවා. කොහොම හොඳයි දැනෙන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා එහෙම. හැබැයි අපිට වැඩි තියෙන්නේ අපිට එහෙම දුක දැනෙනවද කියන එක. දැන් ඇහැට රූපයක් පෙනෙනකොට ඔක දුකයි කියලා දැනෙනවද? නැහැ. එහෙම දුකයි කියලා පේන්නේ. ගේන්න මෙහෙ. එන්න එන්න. පුටු තියෙන්නේ. පුටු තව ඉස්සරහට ගන්න ඕනේ තියෙනවා. Thank you. එතකොට මේ කතා කළේ ආයතන ගිනි අරන් තියනවා. ගිනි අරන් කියන්නේ අපිව දුකටපත් කරනවා. දුකටපත් කරනවා. රෙකෝඩ් කරන්න ඕන නම් මෙතනින් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවා. දැන් අපිට ඇහැට රූපයක් පේනකොට දුකයි කියලා හිතෙනවද? හිතනවා. කනට ශබ්දයක් ඇහෙනකොට දුකයි කියලා හිතෙනවද? නෑ නේද? සාමාන්‍ය ජීවිතේ
සමහර අවස්ථාවලදී සමානතාවක්
තියෙනවා. කොයි අවස්ථාවලද? තරහකාරයෙක් ඇවිල්ලා බණිනකොටද දුකයි කියලා හිතෙනව නේද? කවුරු හරි ඇවිල්ලා හොඳ කියනකොට දුකයිද? එතකොට සතුටුයි. නේද? දැන් මේ වගේ එකක් හම්බ වෙනකොට ඉතින් දකින්නකොට ටිකක් දුකක් දෙන්නේ සතුටක්. බොන්න නැති අයට නම් දුකක් අනේ. මම බොන්න නැති යතිය. ඈ? ඒක සතුටක් දැනෙලා නේද? සමහර වෙලාවට ආයතන වැඩ කරනකොට අපිට හොඳයි. අකමැති දේවල් නේද තමයි දුකයි කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආයතන ගිනි අරන් කියලා. ඇයි? ඒක තව සූත්‍රක මේ සරිත්ථා මුද්‍රෝ දේශනා කරනවා. මේ රූපයක් එන එක උපමාවක් දීලා කියනවා වදකෙක් කෙනා වගේ කියලා. තමන්ව මරන්න ඉන්න වදකෙක් කියලා උපමාවක් කියනවා. යමක සූත්‍රයේ කතා කළා නේද? හිටියද නැහැ? කලින් අහලා නැහැ. යමක සූත්‍රය කියන එකේ ඒ වදකයට මේ වදකයාගේ උපමාව කියනවා. වදකයා කියන්නේ ඔන්න දැන් හරි බලවත් එක්කෙනෙක් ඉන්නවා. බලවත් රජ කෙනෙක් හරි සිටු කෙනෙක් හරි හොඳ සල්ලිකාරයෙක් ඈ කාලේ දේශපාලකෙක් හරි අවුරු හරි හරි බලවත් කෙනෙකුට ළඟට කිට්ටු වෙන්න බෑ.
බොන්න
එතකොට නෑ ඒ සූත්‍රේ තව කතාවක් කියනවා. භික්ෂුවක් ඉන්නවා යමක කියන භික්ෂුව. මේ යමක කියන භික්ෂුව කියනවා රහතන් වහන්සේ මැරුණයින් පස්සේ නැහැයි කියලා. නහෝති පරං මරණා. රහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැහැයි. මරණය තව විස්තර කරනවා මේ කය බින්දිලා ගියාට පස්සේ නැහැයි කියලා. ඒක හරිද වැරදිද අපි හිතන් ඉන්නේ? රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උපදිනවද නැද්ද? උපදින්නේ නැහැ. එතකොට මරුණායින් පස්සේ උපදින්න. මරුණායින් පස්සේ නැහැ නේද? රහතන් වහන්සේ පිරිනම් පෑවට පස්සේ මරුණා කියන්න කැමති නෑනේ, පාලින් නම් කියන්නේ මරණය කියලා. ඒකයි මම මරුණායින් පස්සේ නහෝති පරං මරණා කියලා කියනවා. කීනාසවෝ, කීනාසව කියන්නේ රහතන් වහන්සේ නෙමෙයි, දාශ්‍රෝචය කරපු රහතන් වහන්සේ මරණින් පස්සේ නැහැයි කියනවා. පේන්න ඉන්න කණුවකට වැහෙන්න තියාගන්න එපා. ඔන්න මේ අපිට හොඳ කතා කරන්න පොයින්ට් එකක්. ඒ කාලේ යමක කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුව කියනවා රහතන් වහන්සේ මැරුණයින් පස්සේ නෑ, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මම තේරුම් අරන් තියෙන මෙහෙම. කොහොමද රහතන් වහන්සේ මැරුණයින් පස්සේ නැහැ, නහෝති පරං මරණාති කීනාසෝ, මේ කය බිඳිලා ගියාට කායස්ස බේදු. ඒකට වචන දෙක තුනක් තියෙනවා, මේ බිඳිලා ගියාට පස්සේ නහෝති පරං මරණාති කියලා තමයි මං බුදුරජාණන් වහන්සේගේ දහම තේරුම් අරන් තියෙන්නේ කියලා. දැන් ඒක ගැන මොකද හිතන්නේ? රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නැහැ කියලා කියනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මම තේරුම් ගන්න. දැන් ඒක හරිද වැරදිද? අපි දැන් ඔක කලින් අහලා තියෙන අය කියන්න එපා, සාකච්ඡා කරලා තියෙන යමක සූත්‍රී. මේ මොකද හිතන්නේ ඔයගොල්ලෝ? අපි දැන් භාවනා කරන්නේ කවදා හරි රහත් වුණොත් මරුණයින් පස්සේ ආයි උපදින්නේ නැති වෙන්න නේද? එතකොට විශ්වාස කරන්නේ මොකද්ද? රහතන් වහන්සේ මරුණයින් පස්සේ නැහැයි කියලා නේද බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා කියලා. ඉතින් මේ හාමුදුරුවෝ මෙහෙම කියනකොට අනිත් හාමුදුරුවරු කියනවා ඕක පාපක අකුසල දෘෂ්ටියක්, ඕක අතහැර ගන්න කියලා. මේ හාමුදුරුවන්ට කියනවා. මේ බලන්න යමක සූත්‍රය කියලා තින්නේ ඈ. යමක හාමුදුරුවෝ මෙහෙම කියනකොට අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා මේ ඕක පාපක අකුසල දෘෂ්ටියක්, ඕක අතහැර ගන්න. හාමුදුරුවෝ නෑ නෑ, මං බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් අරන් තියෙන්නේ මෙහෙම, රහතන් වහන්සේ මැරුණාන් පස්සේ නැහැ කියලා. ඉතින් මේගොල්ලෝ කිව්වට අහන්නේ නැති හින්දා මේගොල්ලෝ ගිහින් ඒ සාරිපුත්ත හාමුදුරුවෝ හිටියා ඒත ඒ ආරාමෙම සාරිපුත්ත හාමුදුරුවෝ හම්බ වෙලා කියනවා මෙන්න මේ යමක හාමුදුරන්ට මෙන්න මෙහෙම පාපක දෘෂ්ටියක් ඇවිල්ලා තියෙනවා, ඔබ වහන්සේ ගිහිල්ලා මේ පැහැදිලි කරලා දෙන්න කියලා. එතකොට සරියුත් හාමුදුරුවෝ මොකුත් කියන්නේ නැතුව සද්ද නැතුව ඉන්නවා. ඉඳලා පස්සේ වෙලාවක යනවා යමක හාමුදුරුවෝ හම්බ වෙන්න ගිහින් අහනවා, ඔබ වහන්සේට මෙන්න මෙහෙම මතයක් තියෙනවා කියන්නේ ඇත්තද? ඔව් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මම තේරුම් අරන් තියෙන්නේ එහෙම තමයි. රහතන් වහන්සේ මරුණායින් පස්සේ නැහැ. ඒ සරේ සරියුත් හාමුදුරුවෝ ප්‍රශ්න ටිකක් අහනවා. ප්‍රශ්න ඔයගොල්ලෝ අහලා ඇති සමහර විට. මේ රූපය නිත්‍යද අනිත්‍යද කියලා අහනවා. මොකද කියන්නේ එතකොට? අනිත්‍යයි නේද? රූපං නිච්ඡංගාති අනිච්ඡංගාති කියලා අහුවහම අනිත්‍යයි කියලානේ උත්තර දෙන්නේ නේද? ඒ සූත්‍රවල තියෙන හැමනේ. ඊළඟට යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? දුකයි කියලා කියනවා නේද? ඈ? ඊළඟට යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම සහිත නම් ඒක මගේ මම මගේ ආත්මය කියලා ගන්න එක සුදුසුද කියලා. අහහ ඈ? ඒ ටික පුරුදු ඇතිනේ සූත්‍ර ගොඩක තියෙනවා නේද? අනත්ත ලක්ෂණය කියලා ඔහොම සූත්‍ර ගොඩවල තියෙනවා. ඉතින් දැන් සරියුත් හඳුර මතක් කරනවා. එතකොට කියනවා නැහැයි කියලා. ඒ විදිහට වේදනාවටත් අහනවා, සංඥාටත් අහනවා, සංකාරයටත් අහනවා, විඥාණයටත් අහනවා. එතකොට ඒ විදිහටම උත්තර දෙනවා. ඊළඟට යම් රූපයක් අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, දුර වේවා, ළඟ වේවා, අහලා තියෙනවා නේද? කීයක් තියෙනවද? ආකාර කීයක් තියෙනවද? රූපයක් පිටින්න පුළුවන්. 11 ආකාරයක් තියෙනවා නේද? දුර ළඟ තවමනක් තියෙන. හීන ප්‍රනීත අතීත අනාගත වර්තමාන කාල තුනට දාලා. ඒ තුනයි දුර ළඟ හීන ප්‍රනීත
රළු
මුදු. ඔව්. රළු සියුම් කියන්නේ ගොරෝ ඕලාරික සියුම්. ඈ. තවත් එකක් තියෙනවා. ඒක කිව්වා. නැදණිත් එක. අජත්ත අජත්ත බහි. නේද? ඔය ඔය කොලස් ආකාරයෙන් ඕන එකක මොකක් හරි රූපයක් තියෙනවනම් හරි. දැන් අපිට ඔය 11න් තොරව රූප තියෙන්න පුළුවන්ද? ඒකත් හිතලා බලන්න. එහෙම තියෙන්න බෑ. හරි. මොනවා හරි රූපයක් තියෙනවනම් ඔය 11යි කොහාට හරි අහුවෙ. හරි. දැන් අපි ඇහෙන් දැනගන්න ඒවා, කනෙන් දැනගන්න, විනාසයෙන් මේ ලෝකේ ඕන එකක් ගත්තොත් 11ට අයිති. 11 කීපයක් වෙන්නත් පුළුවන් ඈ. අතීත එකක් දුර වෙන්නත් පුළුවන්. ඈ. ඥාන රතුපුරේ ගිහින් ගුවන් වැලිසෑය වෙන්දලා තියෙනවා. ඒක අතීතේ නේ. ඒක තියෙන්නේ ගොඩක් දුර. නේද? ඒකේ කීපයකට අයිති වෙන්නත් පුළුවන් ඈ. ඒක අනිත් එක බාහිද්ද නේ. රජ්‍යත්තත් නෙමෙයි. නේද? ඒක ගොරෝසුද දියුම්ද? ගොරෝසු නේ. රළු. ඕලාරි නේද? ඒ වගේ ඒ කීපයකට අයිති වෙන්නත් පුළුවන්. හැබැයි ඔය 11ට අහු නොවන ඒවට රූප කියන්න බෑ. අපි දන්නේ නැහැ ඔය 11ට අහු නොවන රූපයක් ගැන තියනවා නම් කියන්න. හරි. එතකොට වේදනාවත් ඔහම 11යි. හරි. 11 ආකාරයේ සංඥාවත් එහෙමයි, සංකාරත් එහෙමයි, විඥානත් එහෙමයි. ඊළඟට අහනවා ඔන්න ඔය 11 ආකාරයේ යම් කිසි රූපයක් අර විදිහටම අහනවා ඈ නিত্যද අනිත්‍යද සැප දුකද විපරිණාම සහිතයි. එතකොට ඔක මගේ මම ගයාත්මේ කියලා ගන්න පුළුවන්. හරි. එතකොට දැහැයි කියනවා ඈ. ඊළඟට අහනවා එහෙමනම් ඒ ඒ රූපයක් නිසා මම පණවන්න පුළුවන් කියලා. බෑයි කියන්නේ. රූපයක් නිසා එහෙනම් තව කෙනෙක් පණවන්න පුළුවන්. නේද? එහෙනම් ඔය කියන රහතන් වහන්සේ රූපයක් නිසාද පැනෙව්වේ කියලා අහනවා. හරි. මරුණයින් පස්සේ නැහැයි කියන රහතන් වහන්සේ රූපයක් නිසාද පැනෙවි කියලා අහනවා. නෑ, ඒක යහන්නේ මේ මොහොතේ රූපයක් නිසා රහතන් වහන්සේ පණවන්න පුළුවන් කියලා අහනවා. එතකොට බෑ කියන්න වෙනවනේ නේ? රූපේ නිසා මම නැත්තම් තව කෙනෙක් ඔය පණවන්න බෑනේ. ඊළඟට අහනවා මේ මොහොතේ වේදනාව නිසා රහතන් වහන්සේ කෙනෙක් පණවන්න පුළුවන්. සංඥාව නිසා, සංකාර නිසා, විඥාන නිසා පණවන්න පුළුවන්. එතකොට දැහැයි කියනවා. ඊළඟට කියනවා මේ ditu දැමීම, ඒ කියන්නේ මේ මොහොතේම රහතන් වහන්සේ කෙනෙක් පණවන්න බැයි නම් අනාගතේ රහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැහැයි කියන කතාව ගැන දැන් මොකද කියන්නේ? තව ගොඩාක් ඕක විස්තර කරනවා, ධර්මයේ විස්තර කරලා අහන්න. එතකොට කියනවා ඉස්සර කලින් මං ධර්මය නොදන්න කොට එහෙම කතාවක් කිව්වා. දැන් ඔබ වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරලා දැම්මට වැටහෙනවා ඒ කියපු ප්‍රකාශය කරපු ප්‍රකාශය වැරදි අසත්‍යක් කියලා. එතන නිකන් ඉන්නෙත් නැහැ සරිද්දාවදුරු. ඊළඟට අහනවා දැන්ගෙන් යම් කිසි කෙනෙක් ඇවිල්ලා ඔය ප්‍රකාශ කළොත් රහතන් වහන්සේ මරුණායින් පස්සේ නැහැයි කියලා දැන් මොකද්ද දෙන උත්තරේ කියලා තමයි. එතකොට යමක හඳුරු අර විදිහටම කියනවා මං එයාගෙන් අහනවා රූපේ නිට්ටේද අනිත්‍යද අර සරිත්තාඳුරෝ කියපු ටිකම අනිත්‍යත්වට කියන. හරි. දැන් ඒ කතාව තේරෙනවද එතකොට? එතන ධර්මතාවය. එතකොට අපි හිතන් ඉන්නා නම් රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නැහැ කියලා ඒක බුදුදහම නෙවෙයි කියලා පැහැදිලිව තියෙනවා ඒ සූත්‍රය. කියවල බලන්න වටින සූත්‍රය යමත සූත්‍රය. ත්‍රිපිටකේ බලන්න. තොට අපි හිතන් හිටියට මේ අපි දහම දන්නවා බෞද්ධ භාවනා කරනවා කියලා හිතන් හිටියට ගොඩක් වරද්දගත්තු තැන් තියෙනවා. ත්‍රිපිටකේ නුවණින් හෙව්වේ නැත්තම් සූත්‍ර නුවණින් හෙව්වේ නැත්තම් ගොඩක් මං හිතන්නේ 99%ක්ම බෞද්ධයෝ හිතන් ඉන්නේ ওই කතාවනේ නේද? මහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැහැයි කියන්නේ. මම ඇයි ඒක වැරදි කියන්නේ? ඒක තේරෙනවද? ඈ තේරුන්නේ නැහැ. ඒක තමයි. දැන් රහතන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ මොකක් හින්දාද අපි? රූපය ශරීරයක් හින්දා නේද පළවෙනි දේ නේද? රහතන් වහන්සේගේ ශරීරයක් තියෙන්නේ නැපයි. ඒක දිහා බලලානේ අර රහතන් වහන්සේ කියලා කියන්නේ නේද? මේ බුදුහාමුදුරුවෝ කියලා පණවන්නේ නේද? එතකොට අපි රූපය නිසා පුද්ගලයේ පණෝලකි. පුද්ගලෙක් පණවන එක මොකද හිතන්නේ? මම කියලා කෙනෙක් ඉන්නවා කියන එක නේද ඔය කියන්නේ? ඒකට මොකද්ද කියන්නේ? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තියෙන කෙනා තමයි ඔය කතාව කියන්නේ. හරි? ආත්ම දෘෂ්ටිය. අපේ සක්කාය දිට්ඨිය තියෙන හින්දා අපි රහතන් වහන්සේවත් පණවන. රහතන් වහන්සේ ඊට කලින් සෝවන් වෙනකොටම සක්කාය දිට්ඨිය කැඩිලා නේද? රහත් වෙනකොට කොහොමවත් ඉතුරු වෙනවද? මම කියන හැඟීමක්වත් නැහැ. අස්මි මානෙවත් ඉතුරු වෙන්න විදිහ නැහැ. ඊළඟට දැන් සරියුත් හඳුරු හරි දක්ෂයි ඔව නේද විස්තර කරද්දී. එතකොට තමයි ඊළඟට අර උපමාව කියනවා බාගිට කියලා නැමැත්වි. බොහොම බලවත් කෙනෙක් ඉන්නවා. බොහොම බලවත් හොඳ ධනවත් බලවත් කෙනෙකුට කිත්තු වෙන්න බැරි කෙනෙක් ඉන්නවා. රජ කෙනෙක්, සිටු කෙනෙක් හරි එකාලේ විදිහට අද විදිහට ලොකු සල්ලිකාරයෙක් බොහොම බලවත් මුරකාවල් දාලා නේද? එයත් බලවත් එයා රටෙත් ආයි කිට්ටු වෙන්න බැරි වෙන්න මේ වගේ ආරක්ෂා සහිතව ඉන්නවා. දැන් ඔන්න කෙනෙකුට හිතෙනවා මෙයාව මරන්න ඕන කියලා. මේ උපමාව කියන්නේ සරිත්සංග්‍රෝ කියන උපමාව. දැන් කෙනෙකුට හිතෙනවා මෙයාව මරන්න ඕන කියලා. තේ යා බලනවා දැන් මෙයා ළඟට කිට්ටු වෙන්නත් බෑ මේ ආරක්ෂාව අරවා මේව මුරකහවල් දාලා ඊළඟට එයත් හරි බලවත් මේකට උපායක් යදන්නවන කියලා. මොකද්ද උපාය? මෙයා කොහොම හරි මෙයාගෙන් අහනවා මම ඔයාට උපස්ථාන කරන්නද කියලා, වැඩකාරකම් කරන්නද කියලා. ඉතින් එහෙම කිව්වා. ඊට පස්සේ ඒක විස්තර කරනවා. එයා දැන් සේවය කරනකොට අරයට කලින් අවදි වෙනවා. එයා නින්දට ගියාට පස්සේ නිදා ගන්නවා. ඊළඟට අවශ්‍ය හැම දෙයක්ම කරනවා. ප්‍රිය වචනමයි කතා කරන්නේ. හරි? අඩුපාඩුකම් සේරම හොයලා බලනවා. එතකොට ටිකක් දවස් යනකොට මොකද වෙන්නේ? මෙයා හරි විශ්වාසවන්ත කෙනෙක්. හරි? ඊළඟට තව ටික කාලයක් යනකොට ඉන්න මෙයා හොඳ වෙලාවක් බලලා කවුරුවත් නැති වෙලාවක් බලලා අරයට තොරෙන් එයාව මරලා දානවා. හරි? අහම කතාව කියලා ඊළඟට අහනවා, දැන් ප්‍රශ්න කරනවා, දැන් මෙයා මුලින්ම ඇවිල්ලා උපස්ථාන කරන්න අහනකොට එයා වදකයද නැද්ද? එයා වදකයමයි නේද? මෙයා මරන්න නේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ සිතතුමා දන්නවද මේ ආවේ වදකය කියලා? නැහැ. ඒ විදියට උත්තර දෙන්න. ඊළඟට අර හොඳට උපස්ථාන කර කර ඉන්නකොට එයා වදකයද නැද්ද? වදකයම. සිටුවරයා දන්නවද මේ ඉන්නේ වදකෙක් කියලා? නැහැ. හරි. ඊළඟට අහනවා මෙයාව මරණ මොහොතේ එයා වදකයද නැද්ද? වදකය. ඒ වෙලාවෙත් දන්නවද අහනවා මේ වදකයයි කියලා? ඒත් දන්නේත් නැහැ. එයාට තොරෙන්නේ මරන්න. හරි. එතකොට ඔන්න ඔය වගේ කියනවා මේ සාමාන්‍ය කෙනා ඒ රූපය හම්බ වෙනකොට, වේදනාව හම්බ වෙනකොට, සංඥාව හම්බ වෙනකොට, සංකාරය හම්බ වෙනකොට, විඥානය හම්බ වෙනකොට. ඒ එන්නේ වදකයා, හැබැයි වදකයා කියලා දන්නේ නැහැ කියලා. ඊළඟට ඒක පවතිනවා නම් ඒත් වදකයා, ඒ වදකයා බව දන්නේ නැහැ කියන කවුද මේ අශෘතවත් පෘථග්ජන? සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරපු ශ්‍රිතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා කියන ඔය එනකොටම එන්නේ වදකේ. ඔය ඉන්නේ වදකේ. ඔය නැති වෙන්නේත් වදකයා කියලා දන්නවා. අන්න එහෙම උපමාවකුත් කියලා තමයි අර යමක ආවුදුන්ට තව ටිකක් තේරුම් කරගන්න. මට තව ටිකක් තේරුම් කරගන්න වෙන උපමාවකුත් කියන්නම් කියලා එකක් කියනවා. හරි. දැන් තව ටිකක් වැටහෙන්න ඕන. දැන් මුලින් කියන එක තේරෙන්නේ නැත්නම් උපමාවෙන් හරි හොයාගන්න. එතකොට අපි රූපය කියන එක හරි හොඳයි. මේක මම මගේ එහෙම බාර අරන් තියෙනවා. මොකද රූපය වදකයා කියලා දකින්න නුවණ නැහැ. දැන් සත්පුරුෂයන් ඇසුරු කරපු සද්ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයලු එහෙම වදකයා වදකයා විදිහට දකින්න. දකින්න නැත්තේ කවුද? අශෘතවත් පුතග්ජනයා. සත්පුරුෂයන් ඇසුරු නොකරන සද්ධර්මය අහන්නේ නැති අශෘතවත් පුතග්ජනයා තමයි වදකයා වදකයා විදිහට දන්නේ. එතන තමන් කොයි ගණේද කියලා හොයාගන්න දැන්. ඇහැට රූපයක් එනකොට, කනට ශබ්දයක් එනකොට නේද? රූප කියන්නේ මොනවාද? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප නේද? ආයතන පහට එනේම. එතකොට ඒවා එනකොට අපි දන්නවාද මේ දුකක් හටගත්තේ කියලා? දන්නේ නේද? එතන බුදුරජාණන් වහන්සේ වෙන්නනවා මේ සත්වයා දුක්ඛේ අඥාන. දුක පිළිබඳව ඥාණය නැහැ. කවුරු ගැනද මේ කියන්නේ? අපි ගැන. ඊළඟට ඔහොම කියපු තැන් ගොඩක් තියෙනවා. දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කියනවා නේද? දුක්ඛ සත්‍ය කියලා දෙයක් අවබෝධ කළා. මේක පෙර නොඇසු විරු ධර්මතාවයක් කියලා කියනවා නේද? කුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ දුක්ඛ පිළිබඳ ඥානයක් පහළ වුණා නේද? මේක පෙර නොඇසු විරු ධර්මතාවය. කවුරු නොඇසු විරු ධර්මතාවයද? මිනිස්සෙක්, දෙවියෙක්, බ්‍රහ්මෙක්, මාරෙක්, කිසියම්ම කෙනෙක්. මේවත් විස්තර කරනවා නේද? කිසියම්ම කෙනෙක් නොඇසු විරු ධර්මතාවයක් මේ අවබෝධ වෙන්නේ. මොකද්ද දුක්ඛේ ඥානය? ඊළඟට සමුදය ඥානය, නිරෝධේ ඥානය, මාර්ගේ ඥානය. හතරටම එහෙම කියනවා නේද? ඒක දුක්ඛේ ඥානං කියන එකටත් ඒක පොදුයි නේද? එතනත් පේනවා නේද? ඒ කාලේ හිටිය කාටවත් දුක්ඛේ ඥානය කියන එක තිබිලා නැහැ. නැහැක බුදු කෙනෙක්ම පැහැදිලි කරලා දෙන්න ඕනේ නේද? අපිට දුක්ඛේ ඥානය තියෙනවද කියලා බලන්න පුළුවන්. ඇහැට රූපයක් එනකොට ඔය දුක ආවද කියලා නුවණක් තියෙනවද? මේකයි මම ඉස්සෙල්ලා ඇහුවේ. දැන් ආයතන අර අරමුණු අම්මනම් කිව්ව මොනවද නාම රූප එනවයි කියලා. මොනව හරි මේ එනකොට දුකාව කියලා දන්නවා. ආයතන ගිනි අරන් කියලා අපි දන්නවද? නැහැ. ඇයි? සමහර ඒවා එනකොට අපිට සැපයි. සමහර ඒවා එනකොට තමයි දුක. කැමැති ඒවා එනකොට තමයි දුක නේද? කැමැති ඒවා එනකොට අපි සැපයි. දන්නවද ගිනි අරන් කියලා? ඇයි? මතක තියාගන්න, දුක පිළිබඳව ඥානය නැති වුණොත් සමුදය පිළිබඳ ඥානයක් එයිද? දුකයි සමුදයයි දන්නේ නැත්නම් නිරෝධය ගැන කොහෙත්ම දැනගන්න විදිහක් නැහැ. ඒ තුන දන්නේ නැත්නම් මාර්ගයේ ඥානය පහළ වෙන්නේ නැහැ. ඔය හතර නැත්නම් සම්මා දිට්ඨිය තියෙනවද? නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ ඔය හතර නෙමෙයි. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං. එතකොට අපි මාර්ගයේ වඩන්න බොහොම උත්සාහ කරනවා. ආනාපාන සතිය වඩනවා නේද? බොහොම භාවනා කරනවා. දැන් අහලා තියෙනා නේද? බුදුහාමුදුරුවන් හිටිය කාලේ බුද්ධත්වයේ ලබන්න කලින් ආනාපාන සතිය වඩපු අය හිටියද නැද්ද? බොහොම හිටියා නේද? ආලාර කාලම්, උද්දකාරම් පුත් වගේ අපි දන්නා. ඒ වගේ තව දහස් ගාණක් ඒ කාලේ හිටියා ආනාපාන සතිය වලට. ඒකට බුදු කෙනෙකුට කලිනුත් හිටියා, බුද්ධ කාලෙත් හිටියා, අදත් ඉන්නවා. එහෙනම් අපි හොයාගන්න ඕන ඒ වඩපු ආනාපාන සතියේයි අපි වඩන ආනාපාන සතියේයි වෙනස නේද? වෙනස දැක්කේ නැත්තම් අපි භාවනාවක් කර කර ඉඳි එක එක සමහර විට සමාධිය හොඳට ලබයි, ධානයක් ලබයි, සමහර විට ඉදි බල ලබන්න පුළුවන්. හැබැයි සෝවන් වෙයිද නේද? ඒකට බුදුහාමුදුරෝ අර සිංහනාදයක් කරනවා. පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා පහළ වෙන්නේ මේ ශාසනයේ විතරයි, අන්‍ය ශාසනවල නෙවෙයි. නේද? මම කතාවකුත් අහලා තියෙනවා නේද? මහා සිංහනාද සූත්‍රය බලන්න. සිංහනාදයක් කියලා ඒක කියන. කියන කාටවත් බොරුයි කියන්න බැරි දෙයක්. මොකද හිතෙන්නේ ඔය ටික අහනකොට? වෙනදා හපු ගන්න නෙවෙයි. ඊළඟට තව සූත්‍ර කිහිපයක් තියෙනවා. අරිට්ඨ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා හම් වෙන්න ඇවිල්ලා අහනවා, ඔයගොල්ලෝ ආනාපාන සතිය වඩනවාද? එතකොට ඒගොල්ලෝ කියනවා ඔව් කියලා. අපි ගොඩාක් ආනාපාන සතිය වඩනවා. ඊළඟට අහනවා කොහොමද ආනාපාන සතිය වඩන්නේ කියලා. එතකොට අරිට්ට කියන හාමුදුරුව උත්තර දෙනවා මම ආනාපාන සතිය වඩනවා අතීත කාමයන්ගෙන් වෙන්ව අනාගත කාමයන්ගෙන් වෙන්ව මේ සිහියෙන් හුස්ම ගන්නවා සෝ සතෝ වස්ස සති සෝ සතෝ වස්ස සති ඊළඟට ද්වේෂයන්ගෙන් වෙන්ව සිහියෙන්ම හුස්ම ගන්නවා වර්තමානයේ සිහිය ඊටගෙන ඉන්නවා සෝ සතෝ වස්ස සති සෝ සතෝ වස්ස සති එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අරිට්ට එහෙම ආනාපාන සතියකුත් තියෙනවා මම නැහැ කියන්නේ නැහැ කියලා. එහෙම ආනාපාන සති භාවනාවක් තියෙනවා. ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි බුද්ධ ශාසනයේ ආනාපාන සතිය මොකක්ද කියලා මම විස්තර කරන්නම් කියලා දේශනා කරනවා. අරිට්ටහන් එතකොට මේ වගේ සූත්‍ර වලින් පැහැදිලි ඒ භාවනාව තිබුණා. ඒ කියන්නේ අන්‍ය ශාසන කියන්නේ අපි ගම්මුක මාර්ගඵල නොලැබෙන විදිහේ ආනාපාන සතියකුත් තියෙනවා ලැබෙන විදිහේ ආනාපාන සතියකුත් තියෙනවා. එහෙනම් ඔය වෙනස ටිකක් හොයාගන්න වෙනවා නේ. ඊළඟට තව ඔය ගැඹුරු සූත්‍ර තියෙනවා කාලකාරාම සූත්‍රයේ වගේ ඒවා තියෙනවා. මේ මම ඔන්න මේක සමහරට පොඩ්ඩක් බැරිද? කළු පාට බෑග් එකක් තියෙනවා. අර ඉතින් බලන්න. කොන ටිකක් තියෙනවා. මේ කාලකාරාම සූත්‍රය තියෙනවා අර ගන්නකොට කියලා යමක සූත්‍රෙත් කැමති කෙනෙකුට මං කියපු එක හරිද කියලා බලන්න මේ කියනවා. තථාහං භගවතා ධම්මං දේසිතං ආජානාමි. තථාහං භගවතා ධම්මං දේසිතං ආජානාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මං මෙහෙම දන්නවා. ඔයකොලේ නෙමෙයි මේ කියවන්නේ. කලින් කියපු එක මං මේ පොඩ්ඩක් මෙහෙම කියලා තියෙනවා කියන්නේ. යථා කීනාසවෝ බික්ඛු කියන්නේ කීනාසව භික්ෂුව. කියන්නේ රහතන් වහන්සේ නේද? යථා කීනාසව භික්ඛු කායස්ස බෙහෙදා උජ්ජිජ්ජති විනස්සති. කය බිඳිලා ගියාම, කැඩිලා ගියාම, විනාශ වෙලා ගියාම නහෝති පරං මරණාති කියලා. මරණයෙන් පස්සේ නැහැයි කියලා. මේකත් එක්කෙනෙකුට වුණා. එහෙම කියලා තියනවද කියලා බලන්න. අපි ඕනනම් දවල්ට මේ හැටි ෆොටෝකොපි කරගන්න පුළුවන් වෙයි නේද? කට්ටියට බහලා දෙන්න. නෑ ඕක තියනවා ඕක නෙමෙයි වරණ. ඔය දැන් දුන්නේ කාලකාරම සූත්‍රයක තමයි කතා කරලා ඉන්නේ. දැන් මේක මේක ටිකක් ගැඹුරු එකක් තියෙනවා මේ. ඔකේ මැද හරියේ තියෙනා නේද ටිකක් දිග ඡේදයයි තිකෝ බික්කවේ තථාගතෝ කියලා. පළවෙනි පිටුවේ ටිකක් මැද හරියේ තේනවා. ඉතිකෝ බික්කවේ තථාගතෝ. එතකොට භාග්‍යවතුන් වහන්සේ තථාගතෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ නේද? බුදුරජාණන් වහන්සේ දත්තා දත්තබ්බං දත්තා කියන්නේ දැකීම 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 විදිහට දැනගෙන ඔయిత කලින් කියන්නේ මේ ලෝකයා දකින විදිහ බුදුරජාණන් වහන්සේ හරියටම දන්නා කියන ටික තමයි උඩින් විස්තර කරන්නේ මම ඒක මේ කෙටියෙන් අපට ඕන පිට එහෙම විස්තර කරලා තථාගතෝ දත්තා දත්තබ්බං දැකීම දැකීම විදිහට දැනගෙන මොකද වෙන්නේ දිත්තං නඤ්ඤති අදිත්තං නඤ්ඤති දත්තබ්බං නඤ්ඤති දත්තාරං නඤ්ඤති කියලා හතරක් කියනවා ඊළඟට සුත්වා සෝතබ්බං කියන්නේ ඇහෙන එක නේද සුත කියන්නේ ඒක ඇසීම ඇසීම විදිහට දැනගෙන මොකද වෙන්නේ සුතං නඤ්ඤති අසුතං නඤ්ඤති තේරණ සුතං කියන්නේ මොකක්ද? ඇසීම නේද? ඇසීම මඤ්ඤණා කරන්නේ නැහැ. ඈ? අසුතං නෑ මඤ්ඤති. නොඇසුවක් මඤ්ඤණා කරන්නේත් නැහැ. ඈ? සෝතබ්බං කියන්නේ ඇසුව දෙයක් මඤ්ඤණා කරන්නේත් නැහැ. සෝතාරං කියන්නේ ඇසුව කෙනෙක් මඤ්ඤණා කරන්නේත් නැහැ. මේ දැකීමට දැම්මොත් දි දත්තා දත්තබ්බං දැකීම දැකීම විදියට දැක්කම් දිත්තං නමඤ්ඤති දැකීම මඤ්ඤණා කරන්නේ නැහැ අදිත්තං නමඤ්ඤති මුදුටුවක් මඤ්ඤණා කරන්නේත් නැහැ දත්තබ්බං නමඤ්ඤති දැකපු දෙයක් මඤ්ඤණා කරන්නේත් නැහැ දත්තාරං නමඤ්ඤති දැකපු කෙනෙක් මඤ්ඤණා කරන්නේත් නැහැ අපි ඉන්නේ ඔකේ නෑ කියලා අයින් කරාම දැකීම වඤ්ඤනා කරනවා නොදැකීම වඤ්ඤනා කරනවා දැකපු දෙයක් වඤ්ඤනා කරනවා දැකපු කෙනෙක් වඤ්ඤනා කරනවා ආ බුදුරජාණන් වහන්සේ නමඤ්ඤති ඒක රහතන් වහන්සේ නමඤ්ඤති කියලා තේරුම් ගන්න වඤ්ඤනා කරන්නේ ඉතින් මේවා මම ගත්තේ මේක ආයතන හයටම කියනවා දැන් ආයතන පිරිසිඳ දකින්න කියන ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවන පණවන්නේ නැහැ. හරි. ඊළඟට මේ ආයතන ගිනි අරන් තියනවා කියන්නේ මොනවේ මඤ්ඤණාව හින්දා සාමාන්‍ය කියලා. රහතන් වහන්සේ එකෙන් මිදෙන. ඔය කරුණු හතරකින් මිදෙනවා. ඇහෙනකොට ඇසීමක් කියලා මඤ්ඤණා කරන්නෙත් නැහැ නොඇසුවක් මඤ්ඤණා කරන්නෙත් නැහැ අහපු දෙයක් මඤ්ඤණා කරන්නෙත් නැහැ අහපු කෙනෙක් මඤ්ඤණා කරන්නෙත් නැහැ කියලා හතරක් තියෙනවා. ඒක වා ටිකක් ගැඹුරුයි ගැඹුරු වුණාට මෙහෙම දෙයක් කියලා තියනවා කියලා ඔළුවේ තියාගන්න. එතකොට Tamanta දහම හොයන්න පුළුවන්. මොන වගේ දැනකටද අපිව ගෙනියන්නේ කියන එක. හරි? දැනට ඕක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එකට ගවන්නේ ඈ තේරෙනවා හඳයි තේරෙනවා එතකොට ඔන්න ඔයගේ තැනකට තමයි මේ මනස දියුණු කරන්න තියෙන්නේ ඈ අවිද්‍යාව දුරු වෙනකොට ඒ වගේ මට්ටම ඈ ඒත් මඤ්ඤණා වුණොත් එහෙම දැන් රූපයක් කියන එක ඇවිල්ලා රූපයක් ආවනම් ආවේ වදකයක් වගේ දකින්න කියලා සරිත්සඳුර කියනවා නේද වේදනාවක් આવුත් ඔයාවේ වදකේ සංඥාවක් આવුත් ඔයාවේ වදකේ සංකාරයක් આવුත් ඔයාවේ වදකේ විඥානයක් આવුත් ඔයාවේ වදකේ ආ විදිහට දකින්න. කියන්නේ මේ හටගත්තේ දුක කියන මට්ටමෙන් දකින නුවණක් එන්නෝ. ඒක එසේ මෙසේ නුවණක් නෙමෙයි. ඒකයි දුක්ඛේ ඥානං කියන්නේ පෙර නොයසු විරු ධර්මතාවය. අපි හිතන් ඉන්න දුක නන් නෙමෙයි දැනට හිතන් ඉන්න. එතනින් එහාට යන්න තියෙනවා. ඊළඟට මම මේ එක එක තැන් වලින් කියන්නේ පොඩ්ඩක් දැන් අපිට දහම නිර්වෘල් වෙන්න ඕන. බුදු කෙනෙක් දේශනා කරන්න ඇත්තේ මොන වගේ දේවල්ද? අපි හිතාගෙනත් ඉන්න මේක වෙන්නේ නැති. දැන් මම ඉස්සෙල්ලම කියන්නේ අපි හිතන් ඉන්නේ රහත් වුණාම ආයි උපදින්නේ නැහැ කියන කතාව. ඒක බොරුවක් කියලා ඔය යමක සූත්‍රයේ තියෙන්නේ මොකද්ද පාපකම් අකුසලම් දික්කින් කියලා නේද ඒ මුලදේ ඕක නෙමෙයි අර කොළ තුන මට කියවන්න අමාරු නම් දෙන්නම් කියන්න පුළුවන් කෙනෙකුට අනේ ඒක පළවෙනි චරිත කොට බලන්න කියති. මේ පුතාට දැන් පාලි ටිකක් පුළුවන් නේද? කියවන්නේ කව මුලම පේලිය වන්න අර ඉන්වර්ටඩ් කමාස් දාලා තියෙන ආජානාමි ආජානාමි කියන්නේ මම දන්නවා කතාවේ දැන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මම තේරුම් අරන් තියෙන්නේ මෙහෙම ආජානාමි ඊළඟට
සතාහං භගවතා ධම්මං දේශිතං
ආජානාමි
යතා කීනාසවෝ වික්ඛු කායස්ස වේදා
කියන්නේ රහතන් වහන්සේ කය බිඳුනහ උද්ජිච්ඡති විනස්සති
උද්ජිච්ඡති
විනස්සති ගතිගාරිහාම විනාශ වෙලා ගියා
යමෝති කාරු මරණ
මරණයෙන් පස්සේ නැහැ ඊළඟට ඒවම් පාපකම් මොකක්ද එකක් තියෙනවද ඒවම් පාපකම් දික්ටින් උප්පන්නං හෝති කියලා වගේ එකක් තියෙනවද ඒ ඒ ඒ මතයට කියන්නේ පාපක දෘෂ්ටියක් කියන එක ඒ වචනම තියෙනවා ඒකයි මම බලන්නේ එක්කෝ ඒක කියන්න උඩින් ඇති මුල මුල හරි
ඒක තමයි ආයස්මා සාරිපුත්‍රෝ යාවත්‍ය විරුත් දේවල අනාථික සාරාලේ දෙනකල් සමේ යනවා
ඒ කියන්නේ අනාථපින්දේ රාමේ සාරිපුත්‍ර හාමුදුරුවෝ ඉන්නවා අන්න ඔයදී අන්න ඒක ආයි කියන්නේ ඒවන්
ඒව රූපං පාපකං දික්ඛිගතං
uppannang hoti ඒව රූපං පාපකං දික්ඛිගතං uppannang hoti මෙන්න මේ විදිහේ පාපක දෘෂ්ටිය ඉපදුන ඒ පාපක දෘෂ්ටිය තමයි අර විස්තර ගන්න. රහතන් වහන්සේ මරුණයින් පස්සේ නැහැ කියේ. අපි ওই දෘෂ්ටියෙන් ඉඳන් මරුණත් කොහෙද යන්නේ කියලා දන්නවනේ නේ. නේද? සාමාන්‍ය බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ මම. මොක පාපක දෘෂ්ටියක් කියලා දන්නේ නැහැ.
සමාජයේ බල මේ රහතන් වහන්සේ කියන්නේ
ඒක තමයි
අපිට කියලා
දෙනවා නේ. ඒක තමයි. ඒක තමයි මම ඔය සූත්‍රෙම්ම පෙන්නන්නේ. ඕක පාපක දෘෂ්ටියක්. ආ.
මේක පාපක දෘෂ්ටිය නේ අරවා දෘෂ්ටිය වගේ. ඒක ඉන්නේ තමයි. යන්ත දෙවි දෙනම් ප්‍රාණ
පස්ත රූපකය
දෘෂ්ටිය. ඒක තමයි.
ඕක ප්‍රශ්න කරන්න ඕන. ඕක තේරුම් ගන්න. අතන මොකද්ද අපි හිතන් ඉන්නේ එක වැරදින්නේ කොහොමද නේද? එහෙම තමයි දහම හොයන්නව. ඔක අපිට මේ ෆොටෝ කොපි කරලා දුන්නා නම් හරි බලන්න. පුළුවන් වෙයි නේ කවුරු හරි යාලා පුළුවන් වෙයි. මේ මොකද හරි වටිනා සූත්‍රයක් ඔක අහන්න ලැබෙන්නේ. මේව දේවල් ත්‍රිපිටකේ තියනවද කියලාවත් දන්නේ නැහැ. නේද? රහතන් වහන්සේ මෙරණයෙන් පස්සේ නැහැ කියන එක පාපක අකුසල දෘෂ්ටියක්. හරි අන්න හරි දැන් නැහැයි කියන්නේ ඉන්නවා කියන එකක් නෙවෙයි ආ ඒකත් මතක තියාගන්න. මරුණායින් පස්සේ නැහැයි කියන එක දෘෂ්ටියක් කියන්නේ එහෙනම් මරුණායින් පස්සේ ඉන්නවා කියන කතාවක් නෙවෙයි මේ කියන්නේ. මේක ධර්මතාවය හොඳට තේරුම් ගන්න. දැන් ඒක තේරුම් කළේ කොහමද? එයාගෙන් අහන්නේ ඔබ රහතන් වහන්සේ කියන්නේ කාටද? රූපයටද, වේදනාවටද, සංඥාවටද, සංකාරයටද, විඥාණයටද? එකකින් එක විස්තර කරනකොට රූපේට රහතන් වහන්සේ කියන්න බෑ. වේදනාවට රහතන් වහන්සේ කියන්න බෑ. බෑ. කෙනෙක් පණවන්න බෑ. එතකොට මේ මොහොතේ රහතන් වහන්සේ කෙනෙක් පණවන්න පුළුවන්ද? මේ මොහොතේ පණවන්න බැරි කෙනා මරුණයින් පස්සේ සිද්ධ වෙන දෙයක් ගැන කතා කරනවා නම් ඕක දෘෂ්ටියක් නෙවෙයිද? තේරෙනවද? මේ ලොකු ගැඹුරක් තියෙනවා ඉතින් ඒක. ඉතින්
නැති
කාරකයක් හිතෙන් මවාගෙන ඒකට උනේ මොකද්ද කියලා. දැන් ඔක මං ගන්නේ අර බල්ලගේ උපමාව ගන්න. බල්ලෙක් වතුරට වෙනකොට මොකද වෙන්නේ? ඡායාව පේන්නේ ඌට හිතෙන්නේ. ඇත්තට තව බල්ලෙක් ඉන්නවා කියලා නේද? ඔන්න ඔය බල්ලා ගැන කියන කතාවක් වගේ තමයි ඒක. එයා අපි රූපේ නිසා කෙනෙක් පනෝගෙන එයාට මැරුණායින් පස්සේ කය නිදිලා ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා කතා කරනවා. අර බල්ලා මැරුණායින් පස්සේ මොකද වෙන්නේ කියලා කියන වගේ කතාවක් නේද? ඒ බල්ලා නම් ඒක සාධාරණයි. අර බල්ලෙක් ඉන්නවනේ. ඌ මැරුණායින් පස්සේ දිව්‍ය ලෝකේ යනවා හරි අපාය යනවා හරි නැත්නම් නැහැයි කිව්වා හරි ඔය ඔක්කොම දෘෂ්ටි නේද? තේරෙනවද? රූපය ගැන මුලාවෙන් කෙනෙක්ව පනෝගෙන එයා ගැන අනාගතයේ වෙන්නේ මොකද්ද කියලා කතා කරනවා. ඉතින් ඕකේ අහන්නේ මේ මොහොතේත් රහතන් වහන්සේ කෙනෙක් පනව ගන්න බැයි නะ. මැරුණායින් පස්සේ කියන කතාව තේරුවක් තියනවද? කය විදුණායින් පස්සේ කියන කතාව. තේරෙනවද ඒකේ ගැඹුර? හරි. එතකොට ඒ ප්‍රශ්නවලට තමයි කියන්නේ අව්‍යාකෘත ප්‍රශ්න කියලා. මැරුණායින් පස්සේ ඉන්නවද නැද්ද? ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද ඇත්තෙත් නැත්තේ නැද්ද නැත්තෙත් නැත්තේ නැද්ද කියලා එහෙම අහන්නේ නැතකද? එහෙම කියනා නේද ප්‍රශ්න. ඒකට බුදුහාමුදුරු උත්තර දෙනවද? නැහැ. ඇයි? ප්‍රශ්නේ වැරදි. වැරදි ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියොත් උත්තර දුන්න කෙනා දෘෂ්ටිගත වෙලා. අහන කෙනා කොහොමද දෘෂ්ටිගත? ඒකට කියන්නේ අව්‍යාකෘත ප්‍රශ්න. ප්‍රශ්නේ වැරදි. තර්ම මතක තියාගන්න සම්මා දිට්ඨිය තියෙන කෙනා ඔන්නෝයි දැක්මට එන. වැරදි ප්‍රශ්නයක් අහුවොත් ඔය ප්‍රශ්නේ වැරදි කියනවා මිසක් උත්තර දෙන්නේ නැහැ. උත්තර දුන්නොත් එයා දෘෂ්ටිගත වෙනවා. උත්තර දෙනගෙන දෘෂ්ටිගත වෙනවා. ඉන්නවා හරි නැහැ හරි කියන්නේ කියෝ. පුද්ගල දෘෂ්ටියෙන් නම් කියන්නේ සක්කාය දිට්ඨියෙන්මයි කියන්නේ. සක්කාය දිට්ඨිය හරි ගැඹුරු දෙයක්. අපි හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. අහලා තියෙනවා රූපේ මුල් කරගෙන හතර ආකාරයකට එන්න පුළුවන් කියලා නේද? ඕකේ ඉඳගෙනමයි කතා කරන්නේ. ඒක ඕකෙන් මිදෙන්න තමයි රූපය එනකොටම ඕක වදකයා විදිහට දකින්න ඇත්ත විදිහට දකින්න. හරි. එතකොට රූපය තියෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද? මේ ශරීරයක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? කාගේ හරි ශරීරයක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? ඇහෙන්දට. ඔය ශරීර ගොඩක් තියෙනවා නේද? මෙහෙත් ශරීරයක් තියෙනවා කියලා කොහොමද දැනගන්නේ? ඇහෙන්දට. දැන් අපිට නුවණක් තියෙනවද ඔයාවේ දුක කියලා දකින්? ඔයාවේ වදකයා කියලා දකින්? ඔය අපිව මුලා කළා කියලා දකින්? ඒක තමයි දික්කම් මඤ්ඤති. දැක් දට්ටබ්බ මේ දැකපු දෙයක් මඤ්ඤණා කරනවා. එහෙන් දැකලා ආ දැකපු දෙය තියෙනවා ශරීරයක් අතන තියෙනවා කියලා මඤ්ඤණා කරනවා. අපි දන්නේ නැහැ ඔක මඤ්ඤණාවක් කියලා. මඤ්ඤණාවක් කියන්නේ ඇත්ත ඇති හැටි නෙමෙයි. දැන් ඒක තේරෙන්නේ නැත්නම් අර දැන් බල්ලා වතුරට එබිලා හිතනවනේ අන්න බල්ලෙක් ඉන්නවා කියලා. ඒක මඤ්ඤණාවක් නේද? දැන් තේරෙනවද මඤ්ඤණාව කියන්නේ මොකද්ද කියලා? පවතින ඇත්ත නෙමෙයි. මෙයා හිතෙන් හදලා විශ්වාස කරන දෙයක්. ඔව් දැන් කණ්ණාඩියෙන් බලන උපමාවත් බොහොම හොඳයි. කණ්ණාඩියෙන් බැලුවහම අපිට හිතනවාද කණ්ණාඩිය ඇතුලේ මම ඉන්නවා කියලා? නැහැ. එහෙමනම් හිතෙන්නේ නැහැ. කණ්ණාඩියට පවුඩර් දාන්නේ නැහැ නේද? හැබැයි අපිට හිතෙනවා කන්නඩී ඉස්සරහම ඉන්නවා කියලා. දැන් ඔය කුරුල්ලෝ එහෙමනම් අර සයිඩ් කන්නඩියට කොටනවා නේද? ඒගොල්ලන්ට මොකද හිතෙන්නේ? කන්නඩිය ඇතුලේ කවුද ඉන්නා නේද? එතකොට එයා ගොඩක් රැවටිලා කියලා අපි දන්නවා නේද? වතුරට වෙන බල්ලත් රැවටිලා කියලා අපි දන්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නවද ඒගොල්ලෝ රැවටිලා කියලා? මුලාවේ ඉන්න තාක් කල් එයා දන්නේ මම රැවටිලා කියලා. ඒතර මුලාවෙන් මිදෙන මනසක් ආපු දැන් රහතන් වහන්සේ එහෙමනම් අපි ගැන කියන ඇති නේද? අර කණ්ණාඩියට උඩට පුරුල්ල වගේ කියනවා. වතුර පුර බල්ල වගේ. ඈ? ඔව් බල්ලගෙම කියන්න ඕන නේද? බල්ලගේ මානසිකත්වයේ තමයි පීන්නේ කියලා තෙන්නුවට ටිකක් දැනෙනවා නේද? මොන මෝඩකම. ඔව් ඒ උපමාව තමයි මම ගොඩක් වෙලාවට ගන්නෙ. මොකද නැත්තම් මේක දැනෙන්නේ. එතකොට අපි ඇහෙන් දැකලා දැන් දෙයක් තියෙනවා කියලා කිව්වනේ නේද? ඔය ශරීරය තියෙනවා කියලා කියනවා නේ ඇහෙන් දැකලා. නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇහැ පිරිසිඳ දකින්න. ඒ කියන්නේ ඇහි ඇත්ත ඇති හැටි දකින්න. දැන් ඇහැ පිරිසිඳ දැක්කොත් ඒ කියන්නේ ඇහි ක්‍රියාකාරීත්වය මොකද්ද? ඇහැට පුළුවන් මොකද්ද? ඇහැ නිකන් කැමරාව වගේ නේද? ෆොටෝ එකක් අරන් දෙනවා. ඇහැ ඇතුලේ ප්‍රතිබිම්බයක් හදනවා නේද? ලෙන්ස් එකෙන් ඇතුලේ ප්‍රතිබිම්බයක් හදන ඔච්චරයි නේද ඇහැට පුළුවන් නේද? දැන් කැමරාව ඇතුලේ ෆොටෝ එකක් ගත්තාම එළියේ තියෙන ඒවා තියෙනවද? නැහැ. ඒ වගේ මොකද්ද නිකන් ඡායා මාත්‍රයක් නේද හැදෙන්නේ? සටහනක් විතර. කන්නාඩියේ ප්‍රතිබිම්බය වගේ නේද තව විදිහට කිව්වේ? දැන් ප්‍රතිබිම්බය කියන්නේ එළියේ තියෙන රූපෙද නැත්තම් ඒ වගේ ස්වභාවයක්? ඒ වගේ ස්වභාවයක් නිසා රූපය නෙවෙයිනේ. එතකොට ඇහැ උපද්දලා දෙන්නේ රූපයක්ද රූපය වගේ ඡායා මාත්‍රයක් විතරයි නේද? ප්‍රතිබිම්බයක් විතරයි. ඒක අල්ලන්න පුළුවන්ද? බෑ නේද? එතකොට ඇහෙන් හදලා දෙන එක හරියට අර ෆිල්ම් හෝල් එකක චිත්‍රපටියක ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ට් කරන එක වගේ නේද? එතකොට අපේ හිත බලන්නේ ඇහැ හදලා දීපු එක දිහා නේද? හිත චිත්‍රපටිය බලන්නේ ආ ස්ක්‍රීන් එක දිහා බලන්නේ. හිතට පුළුවන් ද එළියේ තියෙන රූප දිහා බලන්න ඇහැ නැතුව? දැන් එතකොට ඇහෙන් හදලා දීපු සකස් කරලා දීපු දේ දිහා තමයි හිත බලන්නේ. හරියට අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් තියෙනකොට ඕක දිහා බලනවා. නะ මට නම් පේනවා ඔයගේ පින්තූරේ මේක. ඔයගලන් පේනවද දන්නේ? කණ්ණාඩිය වගේ. දැන් මම අරක දිහා බලගෙන අන්න අතන ඉන්නවා කවුද ශරීරයක් තියනවා කිව්වොත් හරිද? ඒ වගේ වැඩක් නේද අපි ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බ දිහා බලාගෙන? ඒකනේ පේන්නේ, හිතට පේන්නේ. අනේ ශරීරයක් තියෙනවා කිව්වොත් හරිද? අර බල්ලා කරපු වැඩේ නේද? සතුටට ඉවිලා අන්න බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ වැඩක් නේද? දැන් එහෙම නේද ඇහෙන් දැකලා ඔය ශරීරය තියෙනවා කිව්වා. දැකපු දෙයක් මඤ්ඤණා කරලා නේද? ඒක වෙන්නේ ඇහැ පිරිසිඳ දැක්කේ නැත්තම්. බුදුහාමුදුරුවෝ පෙන්නන මේ ආයතන පිරිසිඳ දකින්න, ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. ලෝකෙන් එතර වෙන්න බෑ. දැන් බල්ලගේ රැවටීමෙන් මිදෙන්න නම් ඌ කවදා හරි අවබෝධ කරගන්න වෙනව නේද? මේ ඇහෙන් මොකද්ද හදලා දුන්නා ඌව ගැන කල්පනා කරලා ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා හිතුවා නේද? මගේ මෝඩකමට ඒක එළියේ තියෙනවා කියලා විශ්වාස. අපිටත් ඔය දේ කරන්න වෙනව නේද එහෙම? ඇහෙන් මෙච්චර කල් හදලා දීලා තියෙන්නේ ප්‍රතිබිම්බ නේද? හිත මේ වෙනකන් දැකලා තියෙන්නේ ඇහැ හදලා දීපු චිත්‍රපටිය. ඔය එළියේ තියෙන ඒවා කියලා අපි අර පරණ පුරුද්දට විශ්වාස කරලා මිස අපි හොයලා බලලා නැහැ නේ. බුදුදහම කියන්නේ ඇත්ත හොයන්න. යථාභූත ස්වභාවයේ පවතින ඇත්ත හොයලා බලන්න. මේක ප්‍රඥාවෙන් කරන්න ඕනේ දෙයක්. අපි විශ්වාස කරන එක දාලා හරියන්නේ නැහැ නේද? අවතින ඇත්ත දකින්න. එතකොට නුවණක් එනව නේද? මේ ඇහෙන් කවදාවත් එළියේ තියෙන දෙයක් දකින්න බෑ කියලා. පැහැදිලි එකපාරට පැහැදිලි වෙන්නේ නැහැ. ඔහොම හොයන්න ඕන ගොඩක්. දැන් බල්ලට නම් දකින්න බෑ නේද? ඔබේ මෝඩකමට තමයි වතුරේ බල්ලෙක්ව දැක්කා කියලා හිතලා තියෙන්නේ. අපි ඔය ශරීරය තියනවා කිව්වේ අපේ මෝඩකමට තනක් තමයි ඇත්තටම තියනවා. ඒක හොයන්නේ නැහැ. අපිත් බල්ලගේ මානසිකත්වයට ගිහින්ද නැත්නම් වෙන මොකක් හරි තියනවාද ඊට වඩා? අපි හරි කියන්නේ. බල්ලා විතරයි මෝඩ, අපි මෝඩ නෑ කියන්න වෙන විදිහක් තියනවාද? හොයන්න ඕන. මොකද
හිතෙන්නේ?
දැන් ඔක තව ටිකක් හිතන්න. දැන් අපේ අපේ ඇහැට වර්ණ පේනවා නේද? ඔය වර්ණ හතක් පේනවනේ. කළු සුදු විතරක් පේන ඇහක් තිබුණා. දැන් බල්ලෙක්ට එහෙම පේන්නේ කළු සුදු කියලා නේද? ඌ දන්නවද එළියේ ওই පාට තියෙනවයි කියලා? අපි තමයි කියන්නේ පාට තියෙනවද? අපිට වඩා පාට පේන ඇහක් තියෙන කෙනෙක් හිටියොත් එතකොට ඔන්න දැන් අපිට අර පෙර නොයසු විරු ධර්මතාවය තියෙනවා කියලා පොඩ්ඩක් පේනවා නේද? එළියේ තියෙන දැන් ඇහැට දැකපු රූපේ එළියේද තියෙන්නේ කියලා හොයන්න. දැන් මේ කණුව මොන පාටද? කොළ පාට. නේද? විත්‍ය සුදු පාට. දැන් කොළ පාට තියෙන්නේ කොහෙද? කන්නේ. සුදු පාට තියෙන්නේ විත්‍ය නේද? දැන් ඔයගොල්ලෝ රතු පාට කණ්ණාඩියක් දාලා එහෙම බැලුවොත් මොකද වෙන්නේ? විත්‍ය රතු පාට නේද? දැන් රතු පාට තියෙන්නේ කොහෙද? විත්‍ය කිව්වොත් හරියද? උපදිනකොට අපේ ඇහි පාට ටිකක් ගාලා තිබුණනම් එහෙම මොකද වෙන්නේ? අපි එළියේ තියෙන එකද දැකලා තියෙන්නේ නෑ නේද? දැන් තේනවාද අපි දකින්නේ එළියේ තියෙනවා කිව්වට වරද්දගිනේ නේද? ඇහි හැකියාවන් උපද්දපු අර ප්‍රතිබිම්බ දිහා නේද අපි බලන්නේ? දැලකට අපිට කලර් චිත්‍රපටියක් වෙලා බල්ලට නම් බ්ලැක් ඇන්ඩ් වයිට්. ඌ හිතන අර කළු පාටේ ඉති. ඒකට එළියේ තියෙන එකද දැකලා තියෙන්නේ? නෑ නේ. පැහැදිලිද? අපේ මෝඩකමට අර සසරේ ආපු පුරුද්දට ලෝකෙට ආйти පුරුද්දට තමයි එළියේ තියෙන දෙයමයි ඔය දැක්කේ කියලා හිතන්නේ.
තමයිද වර්ණේ
වෙනස්සල පේන අයත් ඉන්නවා. ඔව් දැන් වර්ණ අන්ධතාවය තියෙන අය. ඒගොල්ලෝ ඒගොල්ලන්ට පේන පාට තමයි එළියේ තියෙනවා කියලා විශ්වාස
කරන්නේ.
ඔව් විශ්වාස. අපිත් අපේ හේ හැකියාවට හදලා දෙන ටික එළියේ තියෙනවා කියලා හිතනවා. බල්ලගේ මානසිකත්වය නේද? ඔය පේන දේ තියෙන්නේ එළියේ කියලා හිතනවා. එතකොට දැකීම නිසා දැකපු දෙයක් මඤ්ඤණා කරනවා. රහතන් වහන්සේ නෑ මඤ්ඤති. දත්තබ්බන් නෑ මඤ්ඤති. දැකපු දෙය මඤ්ඤණා කරන්නේ නෑ. අපි ඉන්නේ මේ මඤ්ඤණා. ඒ හින්දා තමයි සසරේ ආවේ. ආ ඉස්සරහට යන්නෙත් ඔය හින්දා. ඇයි ලෝකයක් හදනව? නේද? ඇහැයි මුලාවෙන්. ආයතන මුලාවෙන් හදන ලෝකයක් තමයි අපිට තියෙන්නේ. මේක ඇහැට කියනවාගේ ආයතන 6ටම ඔය කතන්දරේම තමයි. ආ කොහොම? මම නුවණින් හොයන්න ඕන විමසලා බලන්න. ඇත්ත ඇති හැටි හොයනවාට කියනවා විදර්ශනීය කියලා. නේද? ඇත්ත ඇති හැටි හොයන එකට තමයි විදර්ශනීය කියන්නේ. නිකම්ම මේ නාම රූපයි කියලා කියනකට නෙවෙයි. මේක වචන ගොඩක් විතරයි. අපි දන්නේ ඇත්තයි. දැන් ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී ගුරුවක් කියන. ඒ සූත්‍රවල තියෙනවා. මෝස ධම්ම මොසාව ලෝකයාට ඇත්ත ආර්යයන් වහන්සේට ආර්ය දර්ශනයට බොරු ආර්ය දර්ශනයට ඇත්ත ලෝකයාට බොරු දැන් බල්ලගේ මට්ටමට වතුරේ බල්ලෙක් ඉන්නා කියන එක ඇත්ත නේද යෝගේ මානසිකත්වය අපිට බොරුවා පේනා නේද ඒ වගේ තමයි අපිට ඇත්ත රහතන් වහන්සේට බොරුවක් අපි ආයතන මුලාවෙන් ඇත්ත කියන දේ රහතන් වහන්සේට බොරුවක් රහතන් වහන්සේ ඇත්ත කියන එක අපිට බොරු අපිට තාම ඒක තේරෙන්නේ නැහැ අපි ඉන්නේ එළියේ තියෙන දෙමයි මේ දැක්කේ කියන මට්ටම තේවක කවුරු හරි නැහැ කිව්වොත් අපිට ඒක බොරු නේද අපි හිතන් ඉන්නවා අපි එළියේ ඉන්නවා කියලා. හැබැයි ඉන්නේ තාම අර ෆිල්ම් හෝල් එක ඇතුලේ වාඩිලා කවදාවත් එළියට ගිහින් නැහැ. චිත්‍රපටිය බල බල ඉන්නේ. උපන්න දවසේ ඉඳන් ඇහැ හදලා තින අර ෆ්‍රී ටිකට් එක හම්බ වෙලා තින ඕක බල බල ඉන්නේ. විශ්වාස කරන්නේ එළියේ ඇවිදිනවා කියලා. නේද? මම කොහේ ගියත් මේ ඇස් දෙකෙන් හිටයි බලන්න. ඒ බලන්නේ චිත්‍රපටිය. නේද? ඉතින් ඕවා තේරුම් ගන්න වෙනවා දහම දකින්න. හ්ම්? මේවා දහමට එකඟද නැද්ද කියලා හොයන්න ඕන. මං කිව්වට පිළිගන්නේ නැහැ. දැන් බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා නේද? ලෝකේ හොයන්න කිව්වේ එළියෙන්ද තමන් තුළින්ද? බාහිරෙන් ලෝකේ හොයලා කවදාවත් ඇත්ත දකින්න බැ ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි කොහෙන්ද මේ බඹයක් පමණ ශරීරය තුලින් ආයතන තුලින් හොයන්න කියලා කිව්වේ නේ දැන් පේනවද ටිකක් ඇයි කියලා ඇහෙන් දකින රූප ගැන එළියෙන් හොයන්න ගිහිල්ලා කවදාවත් ඇත්ත හොයන්න බෑ ඇයි අපි අර වතුරේ ඉන්න බල්ල හැදිලා තියෙන්නේ කොහොමද කියලා හොයනවනේ කියන්නේ උඹ මෙහෙම ලාවින් හදලා එළියෙන් තිබ්බා කියන ඇත්ත පේන්නේ ආයතන මුලාවකින් හදපු ලෝකයක් මේ පරිහරණය කරන්නේ. ඒක ඇත්ත දකින්න නම් ආයතන පැත්තෙන්ම හොයන්න වෙනවා නේද? ඔව් පුරු වෙලා ඒක ඇත්තක්. ඉතින් මම මේ කෙටියෙන් කියන්නේ ඔයගොල්ලෝ මේවා හොයන අය හින්දා ඊටු ටික හොයා ගන්න ඕන. මේ හොයන්න ඕන තැන්කි. ආයතන පිරිසිදු දා. ආයතන ගිනි අරන් කියන්නේ අපිව රවට්ටනවා අපිව ලෝකෙට අහු කරනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ලෝකෙන් එතෙර වෙන විදිහ. ලෝකෝත්තර දහම. නේද? අපේ මෝඩකමට ලෝකෙට අහු වෙනවා. රූපය බාර අරගෙන.